ගරු හසාරා ලියනගේ මන්ත්‍රීතුමිය, ඔබතුමීට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මං හිතන්නේ අද දවසේ මගේ කතාව ආරම්භ කරන්න කලින් ඉතාම කම්පණයට පත්වෙන සිදුවීමක් සම්බන්ධව අපිට වාර්තා වෙලා තියෙනවා අනුරාධපුර මහරෝහලෙන්. ඉතින් කාන්තාවක් විදිහට අපි කාන්තා දිනයේ සමරලා දවස් දෙකකට පස්සේ මේ වගේ අතිශය සංවේදී කම්පණයට පත්වෙන සිදුවීම් අපිට වාර්තා වීම සම්බන්ධව මම හිතන්නේ අපි ආණ්ඩුවක් විදිහට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අපි සියලුම දෙනා ආණ්ඩුවක් වශයෙන් ඒ කටයුතු නිවැරදි කරන්නට සහ ඒ සිදුවීම සම්බන්ධව ආණ්ඩුවක් විදිහට අපි පැත්තේ සිදුවිය යුතු සියලුම විමර්ශන කටයුතු නිසියාකාරව සිද්ධ කරලා ඇයට සහ සමස්ත කාන්තා ප්‍රජාවටම යුක්තිය ඉෂ්ට කරලීම සඳහා අපි ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙන්න බව මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ 2025 ජාතික ජනබලවේගයේ අයවැයේ ඉතාම වැදගත් වැය ශීර්ෂ දෙකක්, ඩිජිටල් අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ වේදී අමාත්‍යාංශය සම්බන්ධව. ගරු සභාපතිතුමනි, අපි මම හිතන්නේ රටක් විදිහට 20 වන සියවස මගහැරගත් ජාතියක් විදිහටයි අපේ රට මං හිතන්නේ මම දකින්නේ. ඒකට හේතුව අපිත් එක්කම නිදහස ලබාගත්ත, අපි හා සමගාමීව නිදහස ලබාගත්ත ඉන්දියාව වගේ රටවල් ගත්තොත් අද වෙන විට සදතරණය කරපු රාජ්‍යයන් බවට පත්වෙද්දී අපි තාක්ෂණික අංශයෙන් කොතරම් පසුගාමී තැනකද ඉන්නවද කියන එක මං හිතන්නේ පුරවැසියන් විදිහට අපි හැම කෙනෙක්ම එවැයි වින්දිතය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපිට රජයක් විදිහට තියෙන ප්‍රමුඛම කාර්ය තමයි මෙන්න මේ අපිට අපොහොසත් වෙච්ච දශකය, එහෙම නැත්නම් සියවස අපි පළමු කොටම අත්පත් කරගැනීමේ පදනම අපි විසින් ලබා ගත යුතුයි. ඒ නිසා තමයි මම හිතන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදිහට අපි හඳුනාගත්ත ප්‍රධාන ගැටලුවක් තමයි අපිට රටක් විදිහට විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව නිසි ප්‍රතිපත්තියක්, රාජ්‍ය දැක්මක් කවදාවත් තිබෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, අපේ රටේ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව තිබ්බ ප්‍රතිපත්ති ගත්තොත් ඒවා මේ ජනාධිපතිවරුන්ගේ පුතුන්ට රොකට් යවන්න තිබ්බ වගේ තාක්ෂණයක්, එහෙම නැත්නම් ඒ වගේ ප්‍රතිපත්ති තමයි අපේ රටේ මෙච්චර කාලයක් තාක්ෂණය, විද්‍යාව හා තාක්ෂණය කියලා තිබ්බ ප්‍රතිපත්ති විදිහට අපි දැකලා තියෙන නිසා පළමු කොටම මෙන්න මේ රජයක් විදිහට, ආණ්ඩුවක් විදිහට අපිට නිසි ප්‍රතිපත්තියක් අපි සලසා ගන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි විද්‍යාව හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ අපිට මූලික වශයෙන් ආයතන 12ක සැකැස්මක් තියෙනවා. අමාත්‍යතුමනි, සභාපතිතුමනි, මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි කලින් මේ අමාත්‍යාංශය ගත්තොත් මේ අමාත්‍යාංශයට යටත් විය යුතුයයි අපි සලකන විවිධ ආයතන වෙනත් අමාත්‍යාංශ යටතේ තමයි තිබිලා තියෙන්නේ. මේක කලින් ආණ්ඩු ගත්තොත් විශේෂයෙන් අපි ගත්තොත් කලින් තිබුණ තාක්ෂණ අමාත්‍යාංශය, ඒ තුළ තිබිලා තියෙන ගොඩක් දේවල් අද වෙද්දී අපි විධිමත් විදිහට විද්‍යාත්මකව ඩිජිටල් අමාත්‍යාංශයත් එක්ක බද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම අද අපේ ආණ්ඩුව යටතේ මේ කැබිනට් අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතන කලින් ආණ්ඩුවල කැබිනට් අමාත්‍යාංශවල ගත්තොත් ඒවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තමයි මේ විද්‍යාව හා තාක්ෂණයට අදාළ ගොඩක් ආයතන තිබිලා තියෙන්නේ. එතකොට අපිට මේකෙන් පැහැදිලි වෙන දේ තමයි සභාපතිතුමනි, මේ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැති වෙන ප්‍රධාන හේතුවක් විදිහටත් අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන මට්ටමේ කිසිම විද්‍යාත්මක බැඳීමක්, එහෙම නැත්නම් විද්‍යාත්මක සම්බන්ධයක් තිබිලත් නැහැ. ඒ නිසා පළමු කොටම අපි හඳුනාගත් දෙයක් තමයි මෙන්න මේ ආයතන අතර සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම අපි විසින් ආණ්ඩුවක් විදිහට විශේෂයෙන් කළ යුතුයි කියලා. Why Nations Fail කියන කෘතිය සඳහන් වෙනවා රටක ආයතන පද්ධතිය බිඳ වැටුණහම රාජ්‍යාන්ත්‍රණයක් බිඳ වැටෙනවා, එවිට සමස්ත රාජ්‍යයේම ක්‍රියාකාරීත්වයක් බිඳ වැටෙනවා කියලා. ඒ නිසා තමයි මේක න්‍යායාත්මකව විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, ප්‍රායෝගික තලයේ මිනිස්සු විදිහට, පුරවැසියෝ විදිහට මේ ආයතනික අතර සම්බන්ධයක් නොමැති වීම කියන එක, ප්‍රතිපත්තියක් නොමැති වීම කියන එකේ වින්දිතය බවට පත් වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම රටේ පුරවැසියෝ. අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් තමන්ගේ වැඩක් කරගන්න ආයතනයකට ගියාට පස්සේ කර්මාන්තයක් වේවා, තමන්ගේ පේටන්ට් එකක් ලබා ගැනීම වේවා, ලියාපදිංචියක් වගේ ඉතාම සරල කාරණාවකදී පවා අපි දැකලා තියෙනවා අතනින් මෙතනට යන්න, මෙතනින් අතනට යන්න කියලා ඉතාම රස්තියාදු වෙමින් සමහර තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවන් වලදී රාජ්‍ය ආයතන ඇත්තටම තමන්ගේ කාර්තාවය එලෙසීම සිද්ධ කරන අපි දන්නවා ඔවුන් තමන්ගේ උපරිමය සිද්ධ කරනවා කියලා. හැබැයි ඒ සිද්ධ කරන දේ කාර්යක්ෂමතාවය හා පරදායිත්වය සමහර වෙලාවට නැති වෙලා යනවා. මේ ආයතන අතර ගන්න තීන්දු තීරණ සම්බන්ධව සම්බන්ධීකරණයක් නොමැතිවීමත් මෙන්න මේ ප්‍රතිපත්ති අතර අපි දැක්ක ගැටලුවක්. ඒ නිසා තමයි අපි පළමු කොටම මේ ආයතනික සැකැස්ම තනි ව්‍යුහයක් යටතට ගන්න මෙවර අපි උත්සාහ කළා තියෙන්නේ. ඒ නිසා අපේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය අපේ ප්‍රතිපත්තිත් එක්ක සම්පාත කළා. සමහර වෙලාවට මේ විවේචන කරපු අපේ ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු ගත්තාම මම හිතන්නේ බෝතල් පලාගෙන නයි එළියට ආපු අයගේ ඒ විද්‍යාව ගැන මම හිතන්නේ ඒ සයන්ස් එක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. එයාලා මොන සයන්ස් එකෙන්ද කතා කරන්නේ කියන එක සම්බන්ධව. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි දැකලා තියෙනවා අපේ රටේ විශේෂයෙන්ම මේ නිෂ්පාදන ආර්ථිකය කියන දැක්මත් එක්ක අපි යනවනම් අනිවාර්යයෙන්ම ඒ නිෂ්පාදන ආර්ථිකයට අපි අපේ ග්‍රාමීය ප්‍රජාව සම්බන්ධ කරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ ගමට ආයෝජන අරගෙන යන්න, ඒ වගේම ගමේ ඉන්න ප්‍රජාව දිරිමත් කිරීම සඳහා මේ ආයතනික ආයතනවලට මුදල් සැපයුම් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා වාණිජකරණයෙන් අපිට රටක් විදියට අත්පත් කරගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ප්‍රතිඵල බිම් මට්ටමට රැගෙන යාම සඳහා අපි ආණ්ඩුවක් විදියට මේ අයවැය තුලින් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි ජාතික පරිවේශන මාර්ග සිතියමක් සකස් කරලා, ඒ වගේම
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමිය,
විද්‍යාව හා තාක්ෂණ ප්‍රතිපත්තීන්ට අනුකූලව වැඩසටහන් සම්පාදනය කරනත් මේ ආයතන වලට අපි මුදල් ගලා යාම සිද්ධ කරලා තියෙන නිසා අපේ සැලසුම් ඉතාම විද්‍යානුකූලයි. ඒක උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු වගේ විද්‍යාත්මක ක්‍රමවේද වලට නෙමෙයි, අපි මේක නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද හරහා තමයි මේ ආයතන වලට මුදල් ගලා යාම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍යතාවය තියෙනවා මේ අත්පත් කරගන්න බැරි වෙච්ච ඒ පුනරුදය, ආර්ථික පුනරුදය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදිහට උපරිම විද්‍යා හා තාක්ෂණයේ ගමට අරගෙන ගිහිල්ලා ඒ ගමේ ජනතාවට ඒ ප්‍රතිලාභය ලැබෙන විදිහ සැකැස්මක් ආයතන බල ගැන්වීම හරහා සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් NERC ආයතනයට මිලියන 518ක් වෙන් කරලා තියෙනවා. කර්මාන්තකරුවන්ට ඒ සුළු හා මධ්‍ය පරමාණු කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා මේ සෑම දෙයකටම NERC ආයතනයත් අපි බල ගැන්වීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි NSF ආයතනයට මිලියන 661ක්, ඒ තමයි පර්යේෂණ තුලින් පර්යේෂණ වලින් එහාට ගිහිල්ලා ඒ පර්යේෂණ ක්‍රියාත්මකභාවයට පත් කිරීම සඳහා ඒ ප්‍රතිලාභ ගමට අරගෙන යාම සඳහා විද්‍යාගාරයේ සිට වෙළඳ පොළට මිනිස්සුන්ට මේවැ ප්‍රතිලාභ ලැබෙන විදිහට තමයි NSF ආයතනයටත් මේ වියදම් අපි කළමනා කරන්න උත්සාහ කරන්න හදලා තියෙන්නේ. ඒ වගේම තමයි කාන්තාවන් විදිහටත් මම මේ දෙක කියන්න ඕනේ. විශේෂයෙන්ම අපි තාක්ෂණයේ විද්‍යාව හා තාක්ෂණය ගැන කතා කරනකොට මේ STEM අධ්‍යාපනය කියන එකත් අපි විශේෂයෙන් සලකන්න ඕනේ. තාක්ෂණයට තියෙන බිය, විද්‍යාවට තියෙන බිය, ඩිජිටල්කරණයට තියෙන බිය නැති කරන්න අපි අනිවාර්යයෙන්ම STEM අධ්‍යාපනය කියන දේ වැඩි දියුණු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනවල STEM අධ්‍යාපනයට 49%ක් පමණ කාන්තාවන් ගියත් ඔවුන් රැකියාව වෙළඳ පොළට එනකොට ඒක 20%ක් විතර අඩුවෙන් තමයි STEM අධ්‍යාපනයට, STEM ශාස්ත්‍රයට, එහෙම නැත්නම් මේ සයන්ස් ටෙක්නොලොජි ශාස්ත්‍රයන් වලට රැකියාව වෙළඳ පොළේ කාන්තාවන් ඉදිරිපත් වීම තියෙන නිසා අපි මේ සමස්ත අයවැය තුල විද්‍යා හා
තාක්ෂණ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදිහට මෙන්න මේ අධ්‍යාපනයේ නගා සිටීමේ කාර්යයේ සම්බන්ධවත් සංවේදී වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රටක අපි ඉන්න තැනින් ඉහළට ඔසවා ගැනීම සඳහා පදනම තමයි අපි මේ දමාගෙන යන්නේ. මාස 8ක් මාස 8කට පළමු අවුරුද්දේ අයවැය විදිහට තමයි අපි පළමු කොටම මේ පදනම දමා ගැනීමේ අයවැයක් විදිහට අපි මේ අයවැය විද්‍යාව හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදිහටත් වැඩ කටයුතු කරන්නේ. නිසා තවත් මොනවද සභාපතිතුමනි නිසි ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ නිසි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න රාජ්‍ය යාන්ත්‍රණය බල ගන්නවනවන, ඒ වගේම ඒ ප්‍රතිපත්ති ගමට ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණය හදනවා නම් එහි තිරසාර බවක් තියෙනවා නම් මම හිතන්නේ ඒක තමයි හරිම විද්‍යාව. ඒ විද්‍යාවේ පදනම අපේ අමාත්‍යාංශයේ ජාතික ජනබල වේගය අයවැය මේ තුල අපිට හොඳින්ම දැක ගන්න පුළුවන්. කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් යන්න වෙනවා. බොහොම ස්තුතියි.